නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චිරස්සං වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකන්ති. සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අපි අදත් මේ සිකුරාද දවසේ මේ විදිහට සම්බන්ධ වෙලා, මේ විදිහට දුරස්සව නමුත් සම්බන්ධ වෙලා යම් කිසි වැඩසටහනකට යොමු වෙලා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව මුලින් විනාඩි 30ක් වගේ ප්‍රමාණයක් යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඊට පස්සේ එතනින් එහාට ඒ කමටහන් ගැටලු, තමුන්ගේ අධ්‍යාත්ම ජීවිතයේ සම්බන්ධ ගැටලු පිළිබඳ සාකච්ඡාවකට යොමුවෙන්. ඉතින් මුලින්ම අපිට වෙලාවක් තියෙනවා යම් කිසි ධර්ම දේශනාවක් සඳහා, යම් කිසි පැහැදිලි කර ගැනීමක් සඳහා. ඉතින් අදත් මම ගාථා පාඨයක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් සමහර කෙනෙක් කල්පනා කරනවා ඇති, ගිය සතියේ බණ අමතක වෙලා අදත් කියනවාද කියලා වගේ ගැටලුවක්. එහෙමත් නැත්තම් කලින් දවසේ යම් කිසි පටිගත කර ධර්ම දේශනාවක්ද කියලා. එහෙම එකක් නෙමෙයි. ඇත්තටම ගිය සතියේම ධර්ම දේශනාවේ තව කොටසක් ඉදිරියට පවත්වන්න කියලා මට හිතුණා. ඉතින් අලුත් බණක් අහන්න බලාපොරොත්තු වෙන ඉදියද දන්නේ නැහැ. අපි එමුණ ලබන සතියේ අලුත් බණක් අහමු. අද නැවතත් පොඩ්ඩක් අර කලින් සතියේ සාකච්ඡා කරපු මාතෘකාවම තව පොඩ්ඩක් ඉදිරියට අරගෙන යන්න හිතුණා. මොකද අපිට විනාඩි 30නේ තියෙන්නේ. ඉතින් අර වටපිටාව හදාගෙන, පාදම හදාගෙන, ගැබ හදාගෙන එනකොට ගොඩක් කලාවට අර කොතපලන් දන්න වෙන වෙලාව අඩුයි. ඉතින් ඒකෙන් හින්දා අපි බලමු තව ටිකක් ඉදිරියට ඒ ගමන අරගෙන යන්න අද අපිට හැකියාවක් ලැබෙයිද කියලා. ඉතින් එදා ඒ පොඩ්ඩක් නිදාන කතාව සමග ඒ දේශනාව පොඩ්ඩක් මතක් කරගෙන ආවොත්, ඉතින් අපි ඒ යම් කිසි දේවතාවෙක් විමසපු ප්‍රශ්නයක් පිළිබඳ සමයි සඳහන් කරේ. ඉතින් සංයුක්ත නිකායේ පළවෙනියට පටන් ගන්නම සූත්‍රය තමයි තියෙන්නේ. ඉතින් එතෙන්දී යම් කිසි ඒ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා යම් කිසි විදිහේ ප්‍රශ්නයක් විමසලා සිටිනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? නිදුකානනී, ඔබ කොහොමද මේ සැඩ වතුරෙන් එතෙර වුණේ කියලා තමයි අහන්නේ. ප්‍රශ්නයක් විමසා සිටිනවා. ඉතින් මේ විමසූ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ඇතරම උත්තරයකට වැඩිය තව ටිකක් ප්‍රශ්නේ වැඩි වෙන විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. මොකද කියන්නේ, මම නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා කියනවා. නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා සඳහන් කරනවා. එහෙම පිළිතුරක් ලබා දෙනවා. ඉතින් මේ අපිට මත වුණා වගේම මේ දෙවියන්ටත් මේක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන කතාව කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ආවව ගහලා අහනවා, විමසා සිටිනවා. ඇත්තටම කොහොමද නිදුකානෙනි ඔබ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණේ කියලා. ඉතින් පොඩක් හිතලා බලන්න, අපි යම් කිසි සැඩ පහරක් එතෙර වෙනවා නම් නවතින්නේ නැතුව කියන එක තේරෙනවා. නමුත් උත්සාහ නොකර කොහොමද මේ සැඩ වතුරෙන් එතෙර වෙන්නේ කියලා කෙනෙක් හිතන්න, කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. ඉතින් අර දෙවි කෙනත් විමසා සිටිනවා, කොහොමද ඇත්තටම නිදුකානේ ඔබ නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණේ කියලා විමසා සිටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උනන්දු වෙනවා. මොකද කියන්නේ, යම් අවස්ථාවක මම නැවතුණාද අන්න ඒ අවස්ථාවේදී මාව මේ සැඩ වතුරේ ගිලිලා යනවා. නැවතිලා ඉඳියොත් මාව ගිලිලා යනවා. ඊළඟට යම් අවස්ථාවක මම උත්සාහ කරාද අන්න ඒ අවස්ථාවේදී මාව මේ සැඩ වතුරේ ගසාගෙන යනවා. යම් අවස්ථාවක උත්සාහ කරාද මම මේ සැඩ වතුරේ ගසාගෙන යනවා. අන්න ඒකින්ද මම නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව මේ සැඩ වතුරෙන් එතෙර වුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී අන්න අර දේවියා යම් කිසි විදිහක ගාථාවක් ප්‍රකාශ කරනවා. තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? චිරස්සං වත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිට්ඨං අනායුහං තින්නම් ලෝකේ විසන්තිකන්ති. මම බොහෝ කාලයකට පස්සේ තමයි දකින්නේ මෙන්න මේ විදිහට පිරිනිවියා වූ බ්‍රාහ්මණෙක්. මේ විදිහට නිවුණා වූ බ්‍රාහ්මණෙක් මම බොහෝ කාලයක පස්සේ තමයි දකින්නේ. මොන වගේද? මෙන්න මේ තණ්හා සැඩවතුරෙන්, එහෙම නැත්නම් මේ මායාවේ සැඩවතුරෙන් එතෙර වෙච්ච කෙනෙක් කොයි විදිහට දෙතරුනේ යන්න අපතිට්ටං අනාවිහුවන්. නැවතිලා ඉඳියෙත් නෑ, ඒ වගේම උත්සාහ කරෙත් නෑ. අන්න ඒ විදිහට එතෙර වෙච්ච බ්‍රාහ්මණෙක්, එතෙර වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක් මම බොහොම කාලයකට පස්සේ තමයි දකින්නේ කියලා අර දෙවි කෙනා තමුන්ගේ සතුට ප්‍රකාශ කරනවා. තමුන්ගේ ඒ අදහස ගාථාවකින් ප්‍රකාශ කරනවා. ඉතින් ඕක තමයි ওই නිදාන කතාව තියෙන්නේ. ඕක තමයි තියෙන ඉතිහාසය. ඉතින් ඔතනින් එහාට අපි බලන්න උත්සාහ කරා ගිය සති යම්කිසි විදිහක මේක පැහැදිලි කරගන්න. ඉතින් ඔලාරික මට්ටමේ යම්කිසි පැහැදිලි කිරීමකුත් කරා. ඊට පස්සේ තව තව ඉස්සරහාට අරගෙනත් ගියා. ඉතින් ඒ පැහැදිලි කිරීම යම්කිසි විදිහක දල අදහසක් ගන්න පුළුවන් වෙන විදිහට අරගෙන ගියොත් දැන් කෙනෙක් මුලින්ම හිතුවොත් අන නවතින කෙනෙක් ඉන්නවා. දැන් මෙතන කියන්නේ නවතින්නේත් නැතුව උත්සාහ කරන්නේත් නැතුව ගියා කියලානේ. එතකොට අපි බලමු මේ ලෝකේ නවතින කෙනා කවුද කියලා. පොඩ්ඩක් නවතින කෙනා ගැන අදහසක් ගමු. අන නවතින කෙනා ගොඩක් වෙලාවට අපිට මේ විදිහට කියන්න පුළුවන්. මේ විදිහට හඳුන්වන්න පුළුවන්. කොහොමද හඳුන්වන්න පුළුවන්? මේ නවතින කෙනා යම් කිසි විදිහක ඒ කාමයන්ගේ ඇලිලා ගිලිලා කටයුතු කරන කෙනෙක් වගේ. කාමයන් කෙරෙහි යම් කිසි ආසාවකින්, එහෙම නැත්නම් අපි කියන්නේ රාග චරිතයක් වගේ ස්වරූපයක් යම් කිසි ඒ කාමයන් කෙරෙහි බැඳිලා ඒව ඔස්සේ යම් කිසි ඒ වින්දනයන් විඳින්න, ඒ සැප සම්පත් ලබන්න උත්සාහවන්ත වෙන කෙනෙක් තමයි මේ නවතින කෙනා. එතකොට එයා වැඩිය කැමති නෑ ඔය ඔයන් අත් මිදෙන කතා කරන්න. ඒවට වැඩිය කැමැත්තක් නෑ. ඒ වෙනුවට මේ ජීවිතේ විඳින්න, ඒ සතුටු වෙන්න, ඒ යම් යම් සැප සම්පත් විඳින්න, ඒ ආසා කරන දේවල් ළඟා කරගන්න මේ තැනැත්තගේ කැමැත්තක් තියෙනවා. අන්න ඒ වගේ ස්වරූපයක් තියෙන පුද්ගලයෙක් තමයි මේ නවතින තැනැත්තා. ඊළඟට අනිත් පැත්තෙන් ওই දඟලන තැනැත්තා, එහෙම නැත්නම් උත්සාහවත් වෙන තැනැත්තා කවුද කියලා පොඩ්ඩක් හිතුවොත්, අන්න උත්සාහවත් වෙන තැනැත්තා ගොඩක් වෙලාවට අර ද්වේෂයට බර චරිතයක් වෙනවා. මොකද මේ තැනැත්තා බලනවා මේ ඔක්කොම බුද්ධඝං කාර්යය කරන්න. එහෙම නැත්නම් මේ මුළු ලෝකෙම මට්ටම් කළා හදන්න, කටුපඳුරු නැති කරන්න, ගල්වල ගොඩලි නැති කරන්න උත්සාහවත් වෙනවා මේ තැනැත්තා. මෙන්න මේ විදිහට ටිකක් ද්වේෂයට බර චරිතයක්. එතකොට අනුන්ව හදන්න, අනුන්ව කෙලින් කරන්න, වාවංගු කෙලින් කරන්න ඔන්න ඔය වගේ චරිත ස්වභාවයක්, ඔන්න ඔය වගේ උත්සාහයක් තියෙන තැනැත්තෙක් තමයි මෙන්න මේ දෙවණියට කී පුද්ගලයා. ඉතින් ඔය සාසන ප්‍රතිපදාව කඩන්න ගියාමත් ඔය පුද්ගල කොටස් දෙක අපිට දකින්න පුළුවන්. අර මුල් කී තැනැත්තා නම් ඉතින් ওই ලෝකෙ ගැලිලා ඒක ඔස්සේ කටයුතු කරමින් ඉන්නවා. ඊළඟට අර දෙවනි කී තැනැත්තාව තමයි අපිට ගොඩක් හම්බ වෙන්නේ මේ වගේ අවස්ථාවල් වලට යමු වෙන කට්ටියට, මේ වගේ උනන්දු වෙන කට්ටියට දකින්න පුළුවන්. අන්න මුළු ලෝකෙම කෙලින් කරන්න, වංගු කෙලින් කරන්න, ඒ කටුපඳුරු අයින් කරන්න කල්පනා කරනවා. මුළු ලෝකෙම බෞද්ධ කරන්න කල්පනා කරනවා. සිංහල බුද්ධ ආගම රකින්න කල්පනා කරනවා. ඔන්න ඔය වගේ අදහස් උදහස් එනවා. ඉතින් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඔය දෙක අතරෙන් යම් කිසි මාර්ගයක් හොයාගන්න පුළුවන් නම් අනේ ඒකම ඔය ඕලාරික විදිහට යම් කිසි විදිහක නවතින්නෙත් නැතුව උත්සාහ කරන්නෙත් නැතුව ගියා වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් එතනින් එහාට මේකේ ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් අර භාවනා කරන පිරිසක්, යම් කිසි ප්‍රතිපදාවක් වඩන පිරිසක් රැස්සලා ඉන්නේ හින්දා අපිට පුළුවනි මෙන්න මේ එහාට ගියපු කොටස පැහැදිලි කරන්න උත්සාහයක් ගන්න. එහෙම නැතිව පිරිසකට මේක කිව්වා කියලා ගොඩක් වෙලාවට වැඩකුත් නැහැ. ඒ කිව්වා කියලා තේරෙන්නේත් නැහැ. ඉතින් අර එහාට ගිය කොටස මොන වගේද කියලා තව ටිකක් අපි පැහැදිලි කරගන්න බලමු. ඉතින් මම එදා සඳහන් කරා මොකද්ද? අනේ යම් කිසි කෙනෙක් සතිය පිහිටවන්න උත්සාහවත් වෙනවා. සතිය පිහිටවන්න උත්සාහ ගන්නවා. යන ගමන්, ඇවිදින ගමන් පියවරක් දෙකක් තුනක් හතරක් ඒ පිළිබඳ අවධානයකින් සිහියකින් යන්න උත්සාහවත් වෙනවා. ඊළඟට වාඩි වෙලා ඉන්න ගමන් හුස්මක් දෙකක් තුනක් හතරක් එන්නේ හුස්ම ගන්න ක්‍රියාවලිය ගැන, එහෙම නැත්නම් තමුන්ගේ මේ කය පිහිටලා තියෙන ක්‍රියාවලිය ගැන අවධානෙන් ඉන්න උත්සාහයක් ගන්නවා. අනේ විදිහට තමයි ඔය සතිමත් බව තමුන්ගේ ජීවිතේට පුරුදු කරගන්නේ. ඒක තමුන්ගේ ජීවිතේට ලං කරගන්නේ. ඉතින් ඇත්තටම එතන යම්කිසි උත්සාහයක් තියෙනවා, වීරයක් තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. අනේ විදිහට තමයි ඔය වැඩේ පටන් ගන්නෙ. ඉතින් ඒ වීරය වඩලා ඒ විදිහට ඒ වැඩේ පටන් ගත්ත කෙනෙක් අන්න මොකද වෙන්නේ? මේ තැනතර දකින්න පුළුවන් මේ හුස්ම කීපයක් සිහිය පිහිටන ස්වභාවයක්, තමුන්ට අත්දකින්න පුළුවන්. ඊළඟට පියවර කීපයක් සිහිය පිහිටන ස්වභාවයක් තමුන්ට අත්දකින්න පුළුවන්. ඒ වගේම මෙහෙම මෙහෙම මේ වැඩේ පුරුදු කරගෙන යනකොට තමුන්ගේ ජීවිතේට ලං කරගනකොට අන්න මොකද වෙන්නේ, අර සක්මන නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ, සක්මන නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ, අර gediya පිටින් සක්මන් කරනවා කියලා හුරු පුරුදු වචනයක් තියෙනවානේ, අන්න ඒ විදිහේ ස්වරූපයක් දකින්න පුළුවන්. නිකන් රූකඩයක් සක්මන් කරනවා වගේ දකින්න පුළුවන්. තමුන් අර පාලනයෙන් ලබාගත්ත ඒ සිහිය දැන් පාලනයකින් තොරව ඔහේ ගලාගෙන යන ස්වරූපයකට පත් වුණා. ඔහේ ගලාගෙන යන ස්වරූපයකට පත් වුණා. ඒ වගේම අර හුස්මක් දෙකක් ආයාසයෙන් බලපු තැනත්තා අන්න ටිකෙන් ටික අර හුස්ම තමුන්ගේ ග්‍රහණයට එහෙම නැත්නම් සිහියට නතු කරගත්තහම මොකද වෙන්නේ? අනේ හුස්ම බොඳ වෙලා යන ස්වරූපයක්. තමුන් ඔහේ වාඩි වෙලා ඉන්නවා, ඉබේ පිහිටපු සිහියක් තියෙනවා වගේ ස්වරූපයක් අත්දකින්න පුළුවන්. වටපිටාවේ ශබ්දත් ඇහෙනවා, වටපිටාවේ වෙන දේවලුත් තේරෙනවා, මේ කයත් දැනෙනවා, හුස්මත් දැනෙනවා, හිතවිලිත් දැනෙනවා. නමුත් ඔය සියල්ල අතරේ නොගැටී නොඇලී ඉන්න ස්වභාවයක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අවස්ථාව ගත්තොත්, ඔන්න ඔය අත්දැකීම ගත්තොත්, ඒ අවස්ථාවේදී අපි ඇත්තටම නැවතිලා නැහැ. මුකුත් නොකරමින් නෙමෙයි ඉන්නේ. මේ බොහොම වැදගත්, බොහොම බාරදූර වැඩක් කරමින් ඉන්නේ. හැබැයි කිසිම උත්සාහයකුත් නැහැ. උත්සාහයකුත් නැහැ. අර හුස්ම බලන්න සිහිය පිහිටවන්න උත්සාහයක් නැහැ. ඒ වෙනුවට ඉබේ පිහිටපු සිහියක් තියෙනවා. එතකොට නැවතිච්ච ස්වභාවයකුත් දැනෙන්නේ නැහැ. ඒ වගේම ලොකුවට උත්සාහ කරන ස්වභාවයකුත් දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට අනේ ඉබේ පිහිටපු සිහියක් තියෙනවා. ඒ විදිය හැඟීමක් තියෙනවා. ඉතින් ඔන්න ඔතනින් තමයි හරියටම ඔය ප්‍රතිපදාව පටන් ගන්න. ඔන්න ඔය කියපු ලක්ෂ්‍යෙන් තමයි ඔය ප්‍රතිපදාව පටන් ගන්න. ඉතින් එතනින් ඉස්සරහට ලොකු ගමනක් තියෙනවා. එතනින් ඉස්සරහට ලොකු ගමනක් තියෙනවා. ඉතින් ඕක තමුන්ගේ ජීවිතයට ලං කරගත්තට, ඔය අත්දැකීම ලබා ගත්තට අපිට ඔය තත්ත්වේ අපේ හිතේ රඳව ගන්න හරි අමාරුයි. මොකද මේ සංසාර ගමනක් පුරාවට, අනන්ත කාලයක් පුරාවට අපි නවතිමින්, ඒ වගේම දඟලමින්, එහෙම නැත්නම් උත්සාහ කරමින් ආපු ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙම ගමනක් ඇවිල්ලා, එහෙම පුරුද්දක් මේ හිත ඇතුලේ තිබිද්දී අන්න ඒ නැවතීම, ඒ වගේම උත්සාහ නොකිරීම දැක්කට මොකද ඒක එක දිගට පවත්වන්න අමාරුයි. අර පරණ පුරුදු ඉදිරිපත් වෙලා එනවා. පරණ නැවතීම් ඉදිරිපත් වෙලා එනවා. ඒ වගේම පරණ උත්සාහ කිරීම ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒ නැති ඔස්සේ, ඒ පුරුදු ඔස්සේ මේ තැනත්ත නැවත නැවත නවතින්න, එහෙම නැත්තම් නැවත නැවත උත්සාහවත් වෙන්න ක්‍රියාවත් වෙනවා. ඒ විදිහට ඒ පුරුද්දනුව වැඩ කටයුතු කරන්න යොමු වෙනවා. ඉතින් අපි හිතමු මේ විදිහට ඔන්න වෙලාවක මේක හරියන්නේ නැහැ, දැන් සිහිය පිහිටව ගන්න බැරි වුණා, මේ වැරදුනා, පැටළුණා කියලා අතහැරලා දාලා යන්න ගියොත් අන්න නැවතුණා වෙනවා, නැවතුණා වෙනවා. ඊළඟටම ඒ අනිත් පැත්ත අවස්ථාව ගත්තොත් මොකද්ද? එක්ක කල්පනා කරනවා නැවතත් අර මුල් කී විදියට, ස්ථාවර විදියට වීරිය වඩමින් හුස්ම දිහා බලන්න, එහෙම නැත්නම් ඇවිදින දිහා බලන්න මම යොමු වෙන්න ඕනි කියලා අන්න ඒක හොයාගෙන උනන්දු කරන්න, ඒක හොයාගෙන නැවතත් පිඹල හරි හුස්මක් ගන්න යොමු වෙන්න පුළුවන්. ඉතින් අන්න එතනත් උත්සාහයක් කරන්න යමුනා වගේ වෙනවා. ඉතින් ওই දෙක අතරින් කාලෙත් එක්ක පුරුදු වෙන ප්‍රතිපදාවක්, කාලෙත් එක්ක තමුන්ට ලං කරගන්න ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි ලං කරගන්න, ඒක අපි පුරුදු වෙන්නේ ඇත්තටම බොහෝ කාලයක් නැවත නැවත කිරීමෙන්. නැවත නැවත කරනකොට, නැවත නැවත මේකට හිත හුරු කරනකොට තේරෙනවා අනේ එදා වැරදුනා, කලින් දවසේ වැරදුනා, නමුත් අද ඊට වැඩිය ටිකක් හික්මෙන්න පුළුවන්. ඊළඟ දවසේ එතනින් එහාට තව පොඩ්ඩක් හික්මෙන්න පුළුවන්. අන්න ඒ විදිහට නැවත නැවත කිරීමෙන්, නැවත නැවත හුරු කිරීමෙන් මේ ප්‍රතිපදාව තම තමුන්ගේ ජීවිතවලට, තම තමුන්ගේ හිතට ටිකෙන් ටික ලං කරගන්න පුළුවන් හැකියාවක් මේ තැනතර දියුණු වෙලා එනවා. ඉතින් ඒ හැකියාව දියුණු කිරීම තමයි මේ සාසන ප්‍රතිපදාව. එකපාරට දවසෙන් දෙකෙන් මේක කළ ඉවර කරන්න බෑ. ඒ වෙනුවට අන්න මොකද කරන්නේ? නැවත නැවත කරනවා. වැරදුනත් කමක් නැහැ, නැවත නැවත කරනවා. අත් වැඩේ අතහැරලා බෑනේ. වැඩේ ඇතැරියොත් මොකද අන්න ආපහු නැවතත් අර පරණ මෝඩකමේ තමා ගිහිල්ල වැටෙන්නේ. ඒක නිසා මේ තැනත්ත ටිකෙන් ටික නැවත නැවත අර පරණ වැරදි හදාගෙන ටිකෙන් ටික උත්සාහවත් වෙනවා, ටිකෙන් ටික වැඩ කටයුතු කරනවා. අනේ එහෙම කරන කෙනෙක්ට තේරෙනවා මේ තමුන්ගේ තියෙන දුර්වලකම්, තමුන්ගේ තියෙන අඩුපාඩු වෙන මේවා තමයි වැඩිපුරම ඉස්මතු වෙලා එන්නේ. මාරයා කෙලින්ම අල්ලන්නේ අන්න ඒ ස්ථානවලින්. ආ හිතන්න එපා ශක්තිමත් ඇන් වලින්, අපිට ධෛරිය තියෙන තැන්වලින් අල්ලයි කියලා. යම් කිසි දුර්වලකමක් තියෙනවා නම් අන්න එතනින්ම තමයි අල්ලන්නේ. දුබලම තැනින් තමයි අල්ලන්නේ. ඉතින් කෙනෙක් හිතනවා නම් එහෙම දෙයක් තාම උනේ නෑනි කියලා. එහෙනම් ළඟදීම බලාපොරොත්තු වන්න. ළඟදීම බලාපොරොත්තු වන්න. මොකද තමුන්ගේ දුර්වලකමක් තියෙනවා නම් තමුන්ගේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් අන්න ඒ තැන්වලින් තමයි මේක කඩලා බිඳලා යන්නේ ගොඩක් වෙලාවට. නමුත් කඩලා බිඳලා ගියාට කමක් නෑ. නැවත නැවත කරනවා. නැවත නැවත උත්සාහවත් වෙනවා. ඉතින් ওই විදිහට ටිකෙන් ටික ලංක කරගන්න දේ අන්න තම තමුන්ගේ දිනදා ජීවිතේ යම් කිසි කාලයක් ගත කරනකොට ඒක බොහොම ඕලාරිකයි කියලා තමයි දැනෙන්නේ. නමුත් ඇත්තටම අන්න ටිකෙන් ටික ඒ විදිහේ වැඩ කටයුතු කරන ගමනුත් තේරෙනවා. අන්න කතා බහ කරන ගමන්, රැකී රක්ෂා කරන ගමන්, තමුන්ගේ පවුලේ යුතුකම් කරන ගමන් උනත් අන්න පුළුවනි මෙන්න මේ ප්‍රතිපදාව වඩන්න. මොකද අර වෙනදාට අර දියසුලියක වටේ අහුවෙලා අර මහා වපසරියක් සහිතව කැරකුණු මිනිස්සයා දැන් මේකේ මැද්දට වෙලා ඉඳගෙන අර වටේ යන දියසුලිය ගැන අවධානින්, වටේ යන සිදුවීම් කලබල ගැන අවධානින්, නමුත් අන්න මැදට වෙලා විවේකීව තමුන්ගේ වැඩ කටයුතු කරනවා. අර කලින් තරම් කැළඹීමක් නැතුව තමුන්ගේ වැඩ කටයුතු කරනවා. ඒ විදිහට එදිනෙදා ජීවිතයේදී අර වෙනදා වගේ මුලාවට පත් වෙනව වෙනුවට වෙනදා වගේ අර වපසරියක්, විශාල වපසරියක් සහිතව දියසුලියේ කැරකෙනවා, එහෙම නැත්නම් අර සුලි කුණාටුවේ කැරකෙනවා වෙනුවට ඒකට මැදට වෙලා ඉඳගෙන ඒ වැඩ කටයුතු අවශ්‍ය දේවල් කරනවා, කතා බහ කරනවා, ඒ තමුන්ගේ රැකී රක්ෂා කරනවා, ගෙදර දොර යුතුකම් කරනවා. නමුත් අන්න තමුන්ගේ කේන්ද්‍රය අඳුරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහේ ටිකෙන් ටික උත්සාහවත් වෙන ප්‍රතිපදාවකට තමයි අපි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඔය කතාව වෙනස් විදිහකට සඳහන් වෙනවා. මොකද්ද අන්න ඩාඔයිසම්, ටාඔයිසම් කියලා අහලා ඇති. ඉතින් ඒවැයි මොකද්ද කියන්නේ? මේ ප්‍රතිපදාව අඳුන්නන යම් කිසි විදිහකට. මොකද්ද මේක කියනවා? effortless action කියනවා. යම් කිසි ක්‍රියාවක් නොකරන ක්‍රියාව කියලා අඳුන්නන්න උත්සාහ කරනවා. ඊළඟට අඳුන්නනවා මොකද්ද? තව විදිහකට ද වේ කියලා අඳුන්නනවා. ඊළඟට action of non-action කියලා අඳුන්නනවා. ওই විදිහට නොයෙකුත් ක්‍රමවලින් කියන්න උත්සාහ කරනවා මෙන්න මේ විදිහේ මේ හා සමාන දෙයක් ගැන. මොකද්ද මේ තැනැත්තා අර බොහොම සාමාන්‍ය විදිහට, බොහොම සරල විදිහට වැඩ කටයුතු කරගෙන ඉන්නවා. වැඩ කටයුතු කරාට අන්න නැවතිලත් නැහැ, ඒ වගේම උත්සාහයකුත් නැහැ. ඒ නැතුව තමුන්ගේ අර ජීවිතේ ගෙවනවා. තමුන්ගේ ඒ ස්වභාව ධර්මයේ යම් කිසි රිද්මයක් තියෙනවද? අන්න ඒ රිද්මෙත් එක්ක වැඩ කටයුතු කරන්න, ඒ රිද්මයට එකතු වෙලා ඒ රිද්මේ අනුව තමුන්ගේ ජීවිතේ පවත්වන්න උත්සාහ කරනවා. ඒ විදිහට පවත්වන්න උත්සාහ කරනවා. ඉතින් කියනවා ස්වභාව ධර්මය හරියට මේ වටපිටාවේ තියෙන ස්වභාව ධර්මය වගේ. ස්වභාව ධර්මය කිසිම දෙයකට හදිස්සි වෙන්නේ නැහැ. කිසිම දෙයකට හදිස්සි වෙන්නේ නැහැ. නමුත් ඒ වගේම කිසිම දෙයක් අතහැරලා දාලා නවත්තලා දාලා අතරමඟ නවත්තලා තියෙනවා අපිට දකින්නත් නැහැ. දැන් ගහක් හැදෙනකොට බලන්න කිසිම දෙයකට හදිස්සියකුත් නැහැ. හැබැයි ඒ වගේම කිසිම දෙයක් අතහැරලා දාලත් නැහැ. එන ඔය විදිහේ ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගමන තව විදිහකට උපමා කතාවකින් කියලා දෙනවා. මොකද්ද? අන්න කෝකියෙක් ඉන්නවා. මේ කෝකියෙක් ඉන්නකොට කෝකියාට බොහොම වැදගත් දෙයක්නේ පිහිය කියන දේ. පිහිය කියන්නේ කෝකියාගේ බොහොම වැදගත් දෙයක්. ඉතින් ඔය පිහියක් සාමාන්‍ය මේ කෝකියෙක් අදක්ෂණ. කෝකියා තමන්ගේ අර රිද්මේ අඳුනගෙන නැත්තම් මොකද වෙන්නේ? මේ කෝකියා සාමාන්‍ය මාස 3කට සැරයක් විතර පිහියක් මාරු කරනවා. අදක්ෂ කෙනෙක්. අදක්ෂ කෝකියා අන්න මාස 3කට සැරයක් විතර පිහියක් මාරු කරනවා. පිහියක් අලුත් කරන්න සිද්ධ වෙනවා. නමුත් අන්න දක්ෂ කෝකියෙක් මොකද්ද? එයා අවුරුද්දක් පමණ කාලයක් අර එක පිහියෙන් වැඩ කටයුතු කරනවා. ඒ රිද්මේ අඳුනගෙන තියෙනවා. තමන්ගේ කරන වැඩේ රිද්මේ අඳුනගෙන තියෙනවා. අනේ එතකොට එක පිහියෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් අවුරුද්දක් විතර. නමුත් ඒ කතාවේ සඳහන් වෙන කෝකියා අන්න මේ ස්වභාව ධර්මයේ රිද්මේ හරියටම අඳුනගත්ත කෙනෙක්. ඒකට හරියටම එකතු වෙච්ච කෙනෙක්. ඒ තැනත්ත මොකද්ද? අන්න තමන්ගේ ජීවිත කාලෙම අවුරුදු 19ක් පුරාවට අන්න එකම පිහිය පාවිච්චි කළා තියෙනවා. එකම පිහිය පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔය කතාවේ බලන්න මොකද්ද ඔය වෙනස, ඔය සඳහන් කරන දේ මොකද්ද කියලා තම තමන්ගේ ජීවිතවලට පොඩ්ඩක් ලං කරගන්න උත්සාහවත් වෙන්න. ඉතින් එහෙම උත්සාහවත් වෙනකොට තේරෙනවා මෙන්න මේ යම් කිසි ගලණයක් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. යම් කිසි ගලණයකට අපි යොමු වෙලා ඉන්නවා. ඒ ගලණෙත් එක්ක වැඩ කටයුතු කරන්න අපි උත්සාහවත් වෙනවා. නමුත් අන්න ඒකට ඒක පිළිබඳ අධෛර්යමත් වෙලා නවතිනවත්, ඊළඟට ඒක පිළිබඳ තව ක්‍රියාවත් වෙන්නවත්, උත්සාහවත් වෙන්නවත් අපි යන්නේ නැහැ. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක ඒ ස්වභාව ධර්මෙත් එක්ක, ඒ සිදුවෙන සිදුවීම් එක්ක යම් කිසි පමණක සමතුලිතතාවයක් හදාගෙන කාලය ගත කරන තැනැත්තෙක් තමයි මේ අපි කියන පුද්ගලයා. ඉතින් එහෙම කාලය ගත කරනකොට මේ ප්‍රතිපදාවේ තව පියවරක් ඉදිරියක්, එහෙම නැත්නම් තව ටිකක් ආලෝකයක් මේ තැනැත්තට දකින්න පුළුවන්. මොකද්ද? ඔන්න මේ අපි හිතමු ඔන්න වාඩි වෙලා ඉන්න ගම හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා, ඒක ගැන සිහිය පීටගෙන ඉන්නවා. ඊට පස්සේ අර කියපු විදියට ඔහේ ඉතින් සිහිය පීටන තත්ත්වයකට මේ තැනැත්තව ගලාගෙන එනවා කියමු. අනේ එහෙම ආවත් මේ තමුන්ගේ අඩුපාඩු ආවත් දුර්ලකම් ආවත් මේ තැනැත්තා අනේ ඒවා ගැන බලාගෙන වැරදුනත් ඒ වැරදි හදාගෙන ටිකෙන් ටික අන්න අර ස්වභාව ධර්මයට, එහෙම නැත්නම් අර ඉබේ සිහිය පීටනා කියන ස්වභාවයට තමුන්ගේ ඡන්දෙ දෙන්න, තමුන්ගේ කැමැත්ත දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම කරගෙන යනකොට මේ තැනත්තර යම්කිසි අවස්ථාවක් අත්දකින්න පුළුවන්. මොකද්ද? අන්න අර ඉන්දියා කියන සංඥාවත් යම්කිසි ප්‍රමාණයකට නැති වෙලා ගියා වෙනවා. යම්කිසි මොහොතක් අර අපි කියන්නේ ටයිම් එක ස්ලිප් වුණා කියලා. යම්කිසි ඔන්න දැන් බලනකොට 7ට කාලයි, ඊළඟට බලනකොට 7ට 5යි. මොකද වෙන්නේ? අන්න විනාඩි 10ක් මිසින්. විනාඩි 10ක් ස්ලිප් වෙලා එන්නේ විදිහට දකින්න පුළුවන්. ඉතින් ඔතන නිින්ද ගියේ නෑ, මුලාවටපත් උනේ නෑ කියලා යම් කිසි විශ්වාසයකුත් තියෙනවා. නමුත් අන්න කොහේ ඉඳියද, මොනවා කරාද, කොච්චර කාලයක් ගත කරාද කියලා මේ තැනැත්තට කියන්න, ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. ඒ විදිහේ අත්දැකීමක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කර කර ඉන්නකොට ඔන්න සක්මන් කර කර ඉඳියා යම් කිසි සක්මන් වට කිහිපයක් ගිහිල්ලා තියෙනවා. කොහේ ගියාද, මොනවා වුණාද කියලා දන්නේ නෑ. එහෙම ඇඟීමක් නැහැ. ඉතින් ඔය වගේ දෙයක් අත්දකින්න පුළුවන්. ඔන්න ඔය වගේ අත්දැකීම් ටික ටික ලැබෙන්න පුළුවන්. ඉතින් අර අපි කුඩා කාලේ ඔන්න මොකද්ද රූපවාහිනී යම් කිසි කතාවක් ගියා X-Files. ඉතින් ඒකේ මොකද පිටසක්වල කතා නම්මනම් භූත තියෙනවා. ඒ පිටසක්වල කතාවක් දැනගත්තහම මොකද්ද? අන්න පිටසක්වලින් යම් කිසි බලපෑමක් වුණාම, එහෙම නැත්නම් පියාඹන පීරිසියක් ඒ ලඟින් අහලින් පහලින් ගියාම ඒකේ සලකුණක් තමයි අන්න ඔල්ලෝසුවේ ටයිම් එක පොඩ්ඩක් ස්ලිප් වෙනවා. ටයිම් එක විනාඩි කීපයක්, තප්පර කීපයක් අන්න ස්ලිප් වෙලා යනවා. මොකක් වුණාද, කොහේ ගියාද, කොච්චර කාලයක් ගත වුණාද කියලා හොයන්න බැරි විදිහට ස්ලිප් වෙලා යනවා. ඉතින් ඕක තමයි ඕකෙන් තමයි හොයාගන්නේ පියාඹන පීරිසියක බලපෑමක් සිද්ධ වුණා කියලා. ඉතින් ඒ විදිහට මෙන්න මේ ප්‍රතිපදා වඩන කට්ටියටත් දකින්න පුළුවන් යම් කිසි අන්නේ විදිහේ අත්දැකීමක්. ඊළඟට මේ තැනැත්තා එදිනෙදා ජීවිතය ගත කරනකොට තේරෙනවා මේ එදිනෙදා ජීවිතයේ මුල් අවධානය මුළු දවසම ගත කරා කියලා තේරුණාට අන්න ෂණ මාත්‍ර වශයෙන් සුළු වේලාවල්, බොහොම සුළු වේලාවල් ওই විදිහේම දෙයක් තියෙනවා. මොනවා වුණාද, කොහේ ගියාද කියලා දන්නේ නැති ස්වරූපයක් තියෙනවා. එහෙම කාලේ ගත වෙනවා කියලා දකින්න පුළුවන්. ওই විදිහට දකින්න පුළුවන්. අන්න ඒ ඔය සලකුණු තමයි ඔය පෙන්වන්නේ මොකක්ද? අනෝගිනුත් යම්කිසි පමණක මිදිච්ච ස්වරූපයක් තමුන් ඒ සුළු වශයෙන් නමුත්, ෂණ මාත්‍ර වශයෙන් නමුත් අත්දැක්කා. ඉතින් මේ තැනැත්තා බොහෝම වර්තමාන මොහොතට එළඹිලා, හැබැයි නමුත් ඒක අල්ලගන්නේ නැතුව තමයි කාලය ගත කරන්නේ. බොහොම සැහැල්ලුවෙන් මේ වර්තමාන මොහොතට ගිලිහිලා යන්න අවස්ථාව දෙනවා. බොහොම සැහැල්ලුවෙන් මේ මොහොතට එළඹිලා ඉන්න. ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ තැනැත්තා ගැන සඳහන් කරොත්, මේ තැනැත්තාගේ ස්වරූපය ගැන සඳහන් කරොත් මොකද්ද? මෙන්න මේ ස්වරූපේ, එහෙම නැත්නම් මේ තැනැත්තාගේ ස්වභාවය තමයි අපි කියනවා ඇබ්සලියුට්ලි ෆ්‍රී ටු බී එනිතිං. ඕනම දෙයක් වෙන්න, ඕනම ස්වභාවයක් ඇති වෙන්න සම්පූර්ණයෙන් නිදහස්. මේ සැනැත්ත සම්පූර්ණයෙන් නිදහස් ඕනම දෙයක් කරන්න, ඕනම කටයුත්තක් කරන්න, ඕනම ස්වභාවයක් තමුන් තුළ ඇතිවෙන්න මේ තැනැත්ත සම්පූර්ණයෙන් නිදහස්. අපි හිතමු ඔන්න බොහොම හොඳ විහිළුකාරයෙක් වෙන්න උනත් පුළුවන් ඕන යම් කිසි වෙලාවක. මේ කිසිම දෙයක් අල්ලගන්නේ නැතුව ඉන්න තැනැත්තට අන්න තේරෙනවා මෙන්න මේ ස්වභාව ධර්මයේ තියෙන විහිළුව, මේ වර්තමාන මොහොතේ තියෙන විහිළුව. අන්න ඉතින් විහිළුවක් කරන්න උනත් සම්පූර්ණයෙන් නිදහස්. අපිට විහිළුවක් කරන්න උනත් බැරි වෙන්නේ මොකද්ද? යම් කිසි දෙයක් අල්ලගෙන ඉඳියොත්. ඒ වෙනුවට අන්න විහිළුවක් කරන්න උනත් සම්පූර්ණයෙන් නිදහස්. ඉතින් ඔය හන්දරේගේ කතා අහලා තියෙනවා. එහෙම නැත්නම් නසරුදීන්ගේ කතා අහලා තියෙනවා. ওই කතාවලත් ඉතින් ওই ටිකක් යම්කිසි නිකන් විපස්සනා කතාවක් තියෙනවා. ඒ වගේ ස්වරූපයක් තියෙනවා. දැන් බලන්න ඔන්න මොකද්ද? නසරුදීන්ගේ කතාවක් තියෙනවා එක්තරා වෙලාවක. මේ තැනැත්තා ඉතින් අර රජුරවන්ට අන්දරේ වගේම යම්කිසි උපදෙස් දෙන තැනැත්තෙක්. ඉතින් රජුරෝ කියනවා මොකද්ද මේ ජනතාව හික්මවන්න ඕනි. මේ ගොල්ලන්ව මේ යම්කිසි සීලයක පිහිටවන්න ඕනි. මොකෙන්ද උපක්‍රමේ දඬුවමින් තමයි මේක කරන්නේ. ඔන්න බොරු කිව්වොත් හිස ගසා දානවා. හොරකම් කරොත් හිස ගසා දානවා. ඔන්න ඉදිහ අදහසක් රජුරවන්ට එනවා. නමුත් මේ නසරුදීන් කියනවා රජතුමනි එහෙම බෑ. එහෙම මේ පිරිස ඉක්මවන්න බෑ. අනේ වෙනුවට අපි මේ පිරිසව යම්කිසි ප්‍රතිපදාවකට යොමු කරවමු. ප්‍රතිපදාවකට යොමු කළා මේ පිරිස ඉක්මවමු කියලා ඔන්න කියනවා. නමුත් රජතුමා මේක පිළිබඳ කැමැත්තක් නැහැ. රජතුමා මොකද කරන්නේ? අන්න තමුන්ගේ අදහස ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කළා කියන අන්න දොරටු හතරේ පිරිස් බටයෝ තියන් එන හැම කෙනාටම කෙනාගේම ප්‍රශ්න කරන්න. ඔන්න බොරුවක් කිව්වොත් එතනම තියෙනවා එල්ලුම් ගහක්, ඒකට ගිහිල්ලා හෙළලා දානවා කියලා ඔන්න බටයොන්ට අණ දෙනවා. ඉතින් බටයෝ අර දොරටු වලට වෙලා ඉන්නවා. ඉතින් දවසක නසරුදීනුත් එනවා මෙන්න මේ දොරටුවෙන් යන්න. මේ දොරටුවෙන් යන්න නසරුදීනුත් එනවා. ඉතින් නසරුදීන්ගෙන් අහනවා මේ බටයෝ අමස කොහෙද යන්නේ කියලා කියනවා. දැන් නසරුදීන් වෙනදාට නිදහස යන ගමන නවත්තලා කියන කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ඉතින් නසරුදීන් කියනවා මොකද්ද? මම යනවා එල්ලුම් ගහට කියලා කියනවා. ඊට පස්සේ බටයෝ කියනවා ඒක බොරුවක්. ඒක බොරුවක් කියලා කියනවා. ආ එහෙනම් මාව එල්ලපල්ලා. එහෙනම් මාව එල්ලපල්ලා. ඊට පස්සේ කියන පොඩ්ඩක් ඉන්නවා. නමුත් තමුසු අපි එල්ලුවොත් ඒ කියපු කතාව ඇත්ත වෙනවනේ කියලා කියනවා. ආ අන්න ඔය වගේ සත්‍යයක් තමයි උඹලා ඔය හොයන්නේ කියලා නසරුදීන් කියලා යන්න යනවා. කියලා යන්න යනවා. ඉතින් ඔය වගේ ස්වරූපයක් දකින්න පුළුවන්. ඒ වර්තමාන මොහොතේ එළඹිලා අන්න වර්තමාන මොහොතේ හොඳට ජෝකර් කෙනෙක් වෙන්න උනත් හැකියාවක් තියෙනවා. ඊළඟ තරහ ගන්නවා නම් හොඳට කෑ ගහලා අඩි පොළවේ හප්පලා දත් මිදි කහලා තරහ ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ තමුන් සින්දුවක් අහනවා නම් ඒ සින්දුව අහන උනත් මුළු හදින්ම සින්දුවක් අහන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහාට එක වාරයක් පංචසිකද කොයිද දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා මොකක් හරි ඔන්න වාදනයක් සහිත ගායනයක් කරනවා. මේ ගායනය මොකද්ද? මෙයාට ඉන්නවා යම්කිසි දිව්‍යාංගනාව. එයාට තියෙනවා කැමැත්තක්. ඉතින් ඔය එයා ගැන තොරතුරු දාලා බුදු ගුණත් අතරමැදට දාලා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ කියා කරන්නේ. ඉතින් ලස්සනට වාදනයක් සමග ගායනයක් ඉදිරිපත් කරනවා. තමුන්ගේ යම්කිසි අර ආල හැංගීමකුත් මිශ්‍ර වෙච්ච බුදු ගුණත් මිශ්‍ර වෙච්ච ගීතයක් ඉදිරිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක එලවන්න යන්නේ නැහැ. මේ නවත්තන්න කියන්නේ නැහැ. ඒ වෙනුවට මේ සංගීතය හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද? පංචසික උඹේ ඒ සංගීත හඬ ස්වරය ඉක්මලා ගියෙත් නැහැ. තමුන්ගේ කටහඬ ඉක්මලා ගියෙත් නැහැ ඒ සංගීත භාණ්ඩවල හඬ. ඒ වගේම කටහඬ සංගීත භාණ්ඩවල හඬ ඉක්මලා ගියෙත් නැහැ. ඔබ බොහොම හොඳට මේ දෙක මිශ්‍ර කළා මේ ගායන ඉදිරිපත් කරා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට අර අතක් පිට අතක් බැඳගෙන උදාසීන වෙලා ඉන්න වෙනුවට අන්න මොන මොන වැඩක් කරනවද ඒ වැඩේට යොමු වෙලා ඉන්නවා. ඒ වැඩේ මුළු හදින්ම කරන්න නිදහසක් මේ තැන අතර තියෙනවා. ඉතින් එහෙම නිදහසක් ලං කරගන්න, එහෙම ප්‍රතිපදාවක් අපේ ජීවිතයට ලං කරගන්න උත්සාහවත් වෙන පිරිසක් ඉන්නේ. ඉතින් ඒ විදිහට කටයුතු කරගෙන යනකොට මේක බොහොම සැහැල්ලුවෙන් යන ගමනක්, බොහොම පහසුවෙන් යන ගමනක්, තමුන්ගේ ජීවිතේ බොහොම පහසුවක් ළඟා වෙලා එනවා කියලා මේ තැන අතර දකින්න පුළුවන්. නැවත නැවත මේ ප්‍රතිපදාවේ දෙනකොට. ඉතින් ඔය හා සම්බන්ධ, ඔය ඕග හා සම්බන්ධ තව කතාවක්, තව පොඩි සිදුවීමක් තියෙනවා. මොකද්ද? මම හිතන්නේ කප්ප කියලා මානවකෙක් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා යම් කිසි වෙලාවක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ ඕග කතාව සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ඉදිරිපත් කරන්නේ. මොකද්ද කියන්නේ? මේ මහා වටපිටාවෙන් බොහොම භයානක විදිහට මේ මහා ජල කඳක් ඇදිලා එනවා. මහා ජල කඳක් ඇදිලා එනවා. ඒ ජල කඳට ගොදුරු වෙච්ච මේ දූපත මැද ඉන්න මිනිස්සුන්ට මොකද්ද සරණ, මොකද්ද පිහිට කියලා බුදුරජාණන් වහන්සේකින් විමසා සිටිනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන ඉති තම් භූමි ජරා මච්චු පරික්ඛය. අකිංචනං අනාදානං කිසිවක් නැති බවත් කිසිවක් අල්ලා ගත්තේ නැති බවත් කිසිවක් නැති බවත් කිසිවක් අල්ලා ගත්තේ නැති බවත් තමයි මෙන්න මේ පිරිසට තියෙන පිහිට සැනසීම. මෙන්න මේ විදිහට දූපතක් මැද ඉන්නකොට අර විදිහේ මහ ජල කඳක් ගලාගෙන එනකොට අන තමුන්නඟ තියෙන කිසිවක් අල්ලගෙනත් නැත්තම් ඊළඟට කිසිවක් ඇත්තෙත් නැත්තම් අන වතුරට අහු වෙලා ගලාගෙන යන්න දෙයක් නැහැ. ඒ ඕගෙට අහු වෙලා තමුන්ට නැති වෙන්න දෙයක් නැහැ. ඉතින් අන්න ඒ විදිහේ ආරක්ෂාවක් තමුන්ට හදාගන්න, අන්න ඒ විදිහේ නිවනක් තමුන්ට හදාගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ විදිහේ ප්‍රතිපදාවකට උනන්දු වෙන පිරිසකට තමයි අපි ආමන්ත්‍රණය කරේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු එන්නේ ඒ විදිහේ නිවනක්, ඒ විදිහේ සැනසීමක් තමුන්ට ළඟා කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
අමිනාසද ධම්මජීව හඳුර වඩිනවද?
ඔව් ලොකු සයින්න්ස් ඉන්නවා. මේ මම ආරාධනා කරනවා මින්න.
තෙරුවන් සරණයි සිළු දිනාටම.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද අපේ ටොරොන්ටෝ වල නිරෝෂ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කිව්වම මම දැක්කා ජොයින් වුණා වගේ. අද ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම විනිපෙග් වල ඉන්න නිරෝෂාට බාර දුන්නා. එක ප්‍රශ්නයක් තිබුණේ. නිරෝෂා ඉන්නව නේද? අමිනාස මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම් මේ
පණ. හරි දැන් හරි. සෝරි. ඔව් මේකේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මට අන්මියුට් කරන්න බැරි වුණා.
හොඳයි අපිට ඇහෙනවා කතා කරන්න.
ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කකුලේ යටිපතුලට අවධානයෙන් සතිමත්ව සක්මන් කරමි. ශරීරයේ සියුම් කම්පන චංචල දැනේ. බාහිර අරමුණු වලට ගියද ඉතා කෙටි වේලාවකින් කකුලේ ස්පර්ශයට අවධානය යොමු වෙයි. දිනපතා උදෑසන විනාඩි 45ක පමණ කාලයක් මෙසේ සක්මන් කරමි. ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල නාස්පුඩුවේ ස්පර්ශවන තැනට අවධානයෙන් සතිමත්ව පර්යංකයේ යෙදෙමි. කාලය මිනුත්තු 30ක් 45ක් පමණ වේ. ඉතා ඉක්මනින් හුස්ම තුනී වී යයි. සිතුවිලි නැති තරම්ය. ශරීරයේ සියුම් කම්පන චංචල දැනේ. කයේ වේදනා ඇතැම් විට එයි. ඉවසීමට අපහසු වූ විට සතිමත්ව ඉතා සීරුවෙන් ඉරියව්ව වෙනස් කරමි. දින කීපයක සිට පර්යංකයේදී යොදන වීර්ය අඩු වී ඇති බව පැහැදිලිව පෙනේ. ඉතා පහසු පර්යංකයක නිදහස්ස භුක්ති විඳිමි. පර්යංකය අවසන් කළ පසුද වෙනදාට නැති සැහැල්ලු බවක් දැනේ. තවද කය පිනායාමක් සහ ප්‍රීතියක් වරින් වර ඇති වී නැති වී යයි. එම අත්දැකීම මෙලෙස විස්තර කරමි. ඉතාමත් ශාන්ත ස්වභාවයක් සමග කය පිනායාමක් එන්නට පෙර එය එන බවට ලකුණු දකිමි. සුළු ආලෝකයක් පළමුව එයි. එවිට කය පිනාගොස් ප්‍රීතියක් හටගන්න බවත් ඊළඟ මොහොතේ එය නැතිවන බවත් හැඟේ. ඒ දෙස බලාගෙන සිටිමි. ඒ සමගම කය පිනාගොස් ප්‍රීතියක් හටගෙන එය නැති වී යයි. ඉස්සර නම් මෙවැනි විටක තවදුරටත් පර්යංකයේ යෙදීම දුෂ්කර වේ. හිත චංචල වේ. නැවත සංසුන් වීමට අපහසු ගතියක් දැනේ. දුකක්ද දැනේ. ඒ නිසා බොහෝ විට පර්යංකය නිමා කරමි. නමුත් දැන් එය නැතිවන බව කලින්ම දැනෙන නිසා දුකක් නැත. ඒ දෙස බලාගෙන සිටිමි. එය පර්යංකයක මෙවැනි වාර 3ක් පමණ ඇවිල්ලා යයි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
මේ වාක්‍යයේ මේ ලියපු එකේ අන්තිම වාක්‍ය දෙක තුන නිසා ඉච්චර කියන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකේ ලියලා තියෙනවා ඉස්සර මේ වගේ දේවල් වෙනකොට පරියන්කේ නැගිටිනවා. දැන් පරියන්කේ නැගිටින්න නැතුව ඉඳලා ඒ කටුක ජවනිකාවේ හෝ විවස ගන්න බෑයි කියලා හිතන ජවනිකාවේ කෙලවර දකින්න පුළුවන් කියලා. ඉතින් ඕක එන්නේ ඒ එක පැත්තෙන් කියත හැකි හිත නරක් කරන්න කියනවනම් තව තව කටුක දේවල් එන්න පටන් ගන්නවා. තව තවත් ඉවසන්න බෑයි කියන හිතෙන් දේවල් තව තවත් එන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් පරියංකේදී විසදා ගන්න පුළුවන් ප්‍රමාණයේ කටුක භාවය එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා. දැරීමේ ශක්තිය වැඩි වෙනවා. මෙතෙක් කරපු භාවනා පිළිබඳ ආත්ම ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒක විතරයි කමඨාන් සුද්ධ කිරීමෙන් අපි කරන්නේ. මුගදෙනෙක් කරන්නේ එහෙම වෙනකොට ඒකව භාවනා අතහැලා දාලා යනවා, සලුවක සදාලා නැගිටලා යනවා. මේ භාවනා කෙරුවට සතුටක් නැහැ. භාවනා කරපුවාම දුක වැඩි වෙනවා කියලා. ඇත්තටම දුක වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ දුක දරා සිටීමේ ශක්තිය. දරා සිටීමේ ශක්තිය වැඩි වෙන බව දැනගන්නේ දුක එන නිසා. ඒ නිසා ඒ දුක කෙරේ පවතින ආකල්ප ලොකු වෙනසක් ඇති වෙනවා. මේ රචනයේක පේන්න තියෙනවා. ඉතින් ඒක නිසා පරියංග සක්වන දෙකේම මේ සූදානම් ශරීරය කියලා අපි මේ තනි වචනෙන් කියන්නේ. එන ඕන දෙයකට සූදානම් වෙලා යන්න මට්ටමක් ගියාට පස්සේ ඒ දුක්වල තියෙන නපුර දුක්වල තියෙන කටුක භාවයේ අඩු වෙන පටන් ගන්නවා. ඒ අඩු වෙන්නේ අපි ඒකට සූදානම්ව යෑම නිසා. ඒකට තමයි අප්‍රමාදේ කියලා කියන්නේ, විජිලන්ස් ඩෙලිජන්ස් කියලා කියනවා. ඉතින් ඒක අපි ළඟ තියෙන එකක්. අපි අර ශරීර ආශාව නිසා, ජීවිත ආශාව නිසා මේක ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාත්මක කරු නැත්නම් අපි නිකන් සාමාන්‍යයෙන් මේ තිසන් සතෙක් විදිහට මැරලා යන්න ඉඩ තිබ්බා. දැන් අපි ජීවත් වෙන දාකල් එන දේවල් වලට මුහුණ දීලා ඊට වැඩිය අභියෝගතර දේවල් වලට අනාගතයේ මුහුණ දෙන අවිතරක් නෙවෙයි. මේක පුරුදු කරාට පස්සේ මේක බෝවෙනෙල ඩක් වෙනවා. මේක නා ළඟ ඉන්න කෙනාටත් මේක සංක්‍රමණික රෝගයක් වශයෙන් තේරෙන්න පටන් ගන්නවා. මෙයා මුවින්න බැන මෙව ඉවසගෙන ඉන්නවා කියලා. ඒක අන්තිමට අනික් අයටත් බුද්ධ විඳින්න පුළුවන් වෙනවා. තමන්ට අනික් අයටත් ආදර්ශයක් වෙන්න පුළුවන් වෙනවා. ඒක ධර්මයෙන් කරලා දෙයි. එතක් ඒ තාක්කල් අර පැමිණි දුක් පැමිණි රහයි කියලා සූදානම් ශරීරය කියලා මේක මුණ දෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඒකේ මාරු වෙන වෙලාවේදී බෑ කියලා ඉඳලා පුළුවන් වෙච්ච වෙලාව, පුළුවන් වෙලත් තටමන වෙලාව, තටමන් නැතුව ඉබේ වෙන වෙලාව කියන මේ මාරුව, මේ සංක්‍රමණය, මේ පරිණාමය, මේ විපරිණාමය සටහන් තියාගන්න. ඒක ජර්නල් එකක් මේන්ටේන් කරන්න. අපි ඒකයි මේ ෆෝරම් එක ඕපන් කරලා තියෙන සති මේ කමඨාන් සුද්ධ කිරීම මාර්ගයේ අනේ ෆෝරම් එකේ අනේ විවෘත වීමේ තමයි අපිට මේ ලෝකේට අපේ දැනුම විශ්වගත කරන්න පුළුවන්. නැත්නම් අපි තනියම බෑ කිය විතවනවා. පුළුවන් වෙච්ච එකනා අනිත් ලෝකයක් එක්ක බෑ නෑ, බැරි නෑ බං, පුළුවන් බං, බෑ කියලා බැරිය මලේ, බෑ කියලා බැරිය මලේ, බෑ කියලා බැරි මලේ, බෑ 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 කියලා අලුතෙන් සින්දුවක් කියනවා. ඉතින් ඒක ලෝක හැම දිසාවෙම ඇහෙන්න ඕනේ. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ.
පොම්පින් ස්වාමීන් වහන්සේ අත් දුස්සල තියෙන හතර දිනක් මම ඉදිවෙලට කියන්න දිනුෂා අත් දුස්සල තියෙන හොඳයි
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්
අද සහ ඊයේ පරයන්ක භාවනාව ලියපු විස්තරය මම කියවන්න. ආනාපානේ පටන් අරගෙන ආනාපානේ බලනවා. ආනාපානේ සියුම් වූ පසු බොඩි සෙන්සේෂන්ස් මතු වෙනවා. එවදිහා බලාගෙන ඉන්නකොට ටික වේලාවකින් බොඩි සෙන්සේෂන් වලින් මඳකට ඉවත් වී කිසිම දෙයක් උවමනාවෙන් නොබලා පේන දෙයක් පේන්නට ඇරලා බලාගෙන ඉන්නවා වගේ සතියෙන් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ සතිය තියෙනවා. අරමුණු කරගෙන ඉන්නේ අර ඉන්නා බව, නිකන් දන්නා මනස වගේ දෙයක්. බොඩි සෙන්සේෂන් ඈතින් තියෙනවා. සිතිවිලිත් ඇවිල්ලා යනවා. ඇතැම් විට සිතිවිලි සමග සිත ප්‍රපංච කරලා ටික වෙලාවක් ප්‍රපංච කරමින් සිට නැවත එනවා. අර එතන දන්නා බව වගේ තැන ඉන්නකොට ස්වාමීන් වහන්සේ කෙලෙස් අරමුණක් හිතලම සමහරලාට සිහි කරනවා. එතකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. භාවනාවෙන් මිදුන වෙලාවට ඒ අරමුණම සිහි කළාම කෙලෙස් ඇති වෙනවා. බොඩි සෙන්සේෂන් බලනවද, අර මැද තැනට වෙලා ඉන්නවද කියන එක ගැන මට එච්චර මට පාලනයක් නැහැ. ඒක මනසට ඕන වෙලාවට එතෙන්ට යනවා. අපහු සමහරවිට බොඩි සෙන්සේෂන් වලට යනවා. ඒක තියෙන්නේ සම්මින් වහන්ස ටික වෙලාවයි. ගොඩක් වෙලාවට බෝරින් වෙන හින්දා වගේ අමාරුවෙන් වගේ අතෙන්ට යනවා. ඒ විදිහට තමයි සම්මින් වහන්ස පරයන්කේ පුරාම භාවනාව කෙරුණේ. තෙරුවන් සරණයි.
මේක කියන ආනපානේ හෝ කම්පන චංචල හෝ ඒ ශාන්ත භාවයේ හැම වෙලාවෙම තුනම තියෙනවා. බලන ඩෙප්ත් එකේ හැටියට තමයි. අපිට ආනපානේ විතරක් බැලුවොත් අපිට ඊට ඇති තියෙන කම්පන චංචල පේන්නේ නැහැ. අර ශාන්ත භාවය පේන්නේ නැහැ. ඉතින් සමහර විටක ආනාපානෙ කොච්චර හුරු කරනවද කිව්වොත් ආනාපානෙ හරහ ආනාපානෙ කියන්නේ කම්පන චංචල තමයි කියලා ආනාපානෙ තියෙන ඇතුළත පේනවා. ගැඹුර පේන නැත්නම් බොනට් එක උස්සලා එන්ජින් එක පේනවා. ඊට පස්සේ ඒ කම්පන චංචල අතරමැද ගොඩක් තියෙන හිස්තන තමයි. ඒ එන්ජින් එකේ පිස්ටන් එක ගලවලා ඒ පිස්ටන් එකේ টপ ඩෙඩ් එන්ඩ් එක පෙන්නනවා. එතෙන් තමයි බර්ස්ටිං එක සිද්ධ වෙන්නේ. ඉතින් ඔය තුනම බලන්න පුළුවන් ඉන්ජිනියර් කෙනෙකුට. ඩ්‍රයිවර් කෙනෙකුට නම් ආනපන විතරක් බලන්න පුළුවන්. සාමාන්‍ය මෙකැනික් කෙනෙකුට නම් ඉන්ජින් එක බොනට් එක ගල බලන්න පුළුවන්. ඉතින් ඔය තුනම බලන්න ඉවර කරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ජවනිකාව දැක්කයි කියලා. ඉතින් අපි පටන් ගන්නකොට ඔච්චර වැඩි විස්තර කියන්නේ අපි කියනවා ආනපනේ බලන්නේ කියලා. ඉතින් යා කියනවා ආනපනේ කම්පනයක් වෙනවා ආනපනේ හිස්තරක් වෙනවායි කියලා නෑ. ඔය තුනම ඕනම වෙලාවක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ මේ භාවනා කරන සේවා වෙනස් වෙනව නෙවෙයි. බරණ බැල්ම ඒ විනිවිදින ගතිය ඒකට අපි කියනවා විපස්සනා කරනවායි කියලා. විනිවිදින ගතිය ඒක අපි ළඟ තියෙනවා කම්මැලි. ඒ විනිවිදින ගතියට සෑහෙන ඉන්ධන දැවෙනවා. සෑහෙන දෙයක් විනිවිද බලන්න ඕනේ. බලනකොට ආනාපාන ප්‍රේමයක් කරන්න බෑ. ආනාපාන දිහා දැක්කයි කියලා සතුට වෙන්නත් බෑ. පුළුවන් නම් ආනාපාන විනිවිදින්න. පුළුවන් නම් ආනාපාන විනිවිදලා කම්පන චංචලත් විනිවිදලා ඇතුළේ තියෙන විවේකයේ බලන්න. ඉතින් ඒක බුද්ධජානකේ මහා සාගරයට උපමා කරලා තියෙනවා. මතු පිට කොනයි අටම කොනයි නිතරම කම්පන චංචල. ඊට පස්සේ මහා මුදි මැද කවදාකවත් කම්පන චංචල නැහැ. මැද හරිය දෙක ඉන්ටර්ෆේස් කරනවා. ඉතින් අපි මුතුනම බැලුවොත් හරි කම්පන චංචල. පොඩක් ගැඹුරට ගියොත් අඩුයි. ගොඩක් ගැඹුරට ගියොත් ඇත්තෙම නැහැ. ඉතින් මේ විදිහට අන්නේ බලන දර්ශනය විනිවිදින් යන්න හදන්නේ. දැන් පෙන්වන්නේ ප්‍රැග්මැටික් මේ මොනවද ඒකට කියන්නේ බංගුර தත්ත්වය අරකයි මේකයි වෙන් කරලා පෙන්වනවා. අන්තිම තුන එක මර්ජ් වුණාට පස්සේ බලන කෙනා හැටියට පේන දේ වෙනස් වෙනවා. බලන ගැඹුරේ හැටියට පේන දේ වෙනස් වෙයි. මේ කියන කතාවෙන් තේරෙනවා මෙයාගේ zoom වෙලා තියෙන්නේ කොතැනද කියලා. focus වෙලා තියෙන්නේ කොතැනද කියලා. ඒ zooming වැඩි ඒ වගේ තමයි කැමරා හොඳ ගණන්. ඒකේ ඕන දෙයක් තියෙද්දි මට ඕන දෙයට ફોકસ කරතයි. ආන්නේ ફોકસ කිරීමේ හැකියාවට මනස්කාරය කියලා කියනවා, ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියනවා, ඇඩ්වර්ටින් ඔෆ් ද මයින් කියනවා. ඉතින් කවුරු මොනවා පෙන්නවත් තමන්ට බලන්න ඕන දේ බලත හැකි. ඒ මනස කීකරු කරගත්ත එක්කනට. අනිත් එක්කනට අර අන්තිමට කියපු වාක්‍යය තමයි මේකෙන් මොකද්ද මම බලන්න ඕනේ? වෙරක මේක පේනවා, වෙරක මේක පේනවා, අරක මේක පේනවා කියලා අපි හිතනවා මේ අපිට පේන දේ වෙනස් වෙනවයි කියලා. නැ බලන දේ වෙනස් කරලා පේන දේ හසුරව ගන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයක් දිහා බලන්න එපා. දේවල් විනිවිද බලන්න, දේවල් හරහා බලන්න. එතකොට ඉතින් හැබැයි පොඩි අප්සෙට් එකක් යනවා. කොයි දෙයකත් තියෙන වටිනාකම නැති වෙනවා. ඔය ගෑනු කෙනෙක්ගේ රූපලාවන්‍ය තියෙන උඩ මතු පිට සිවිය විනිවිදින්න පුළුවන්. කේසා ලෝමා නකා දන්තා තචෝ ඔය තච එහා පැත්තට ගිය ගම ඕක මා දෙතිස්කුණ පැත්තේ තියෙන. ඒක විනිවිදින් බැරි කෙනා අපේ ලබරලමන් සඳ තේසොමි කුණිනා කියලා ඉති සින්දු කියා කියලා වැක්කිරි වැක්කිරි ගත කරනවා. ඉති මාත් එමේ හිටියා. ඉතින් දැන් වයස නිසා ඉතින් ඌව කමටාන් වලට කියනවා. ඒ වුණාට ඉතින් ඕක තමයි ක්‍රමේ. ඉනි විනිවිද දකින්නට කෙල්ලෝ කැමතිත් නැහැ. තරුණ වයසේ කොල්ලෝ කැමතිත් නැහැ. නම වයසට ගියාට පස්සේ ඉතින් වෙන කරන්නකම ඒකුත් නැහැ. ඉතින් බුදුහාමරෝ කියන එක පුළුවන් නම් තරුණ වයසේදීම අඩු ගන්න කෙරුවේ නැතත් කමනේ දැනගෙන හරි ඉන්න එක. එහෙම නැත්නම් මේ වගේ කරන කෙනෙක් අනිත් කට්ටියත් එක්ක හදා බදා ගන්න එක වටනවා. ඒ නිසා ඒ විනිවිද බැලීම සඳහා අවස්ථාව ලැබිලා තියෙන්නේ කියලා සයිඩ් බයි සයිඩ් බලන්න එපා. වන් අපෝන් දි අදර් කියන පර්ස්පෙක්ටිව් එක බලන බැල්ම බලන්න කියලා අපි යනවා ඊගාවකට.
චින්තා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් චින්තා.
අවසරයි ස්වාමීන් වහන්ස. අද හවස කරපු පර්යංකය ගැන තමයි මම තාම වාර්තාවක් නම් ලිව්වේ නැහැ. වාර්තාවක් නම් ලිව්වේ නැහැ ස්වාමීන් වහන්ස. මේ අද හවස කරපු පර්යංකයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන තමයි මට කතා කරන්න ඕන. මේ සාමාන්‍යයෙන් පර්යංකයට ගියාම ඉක්මනට සමාධියට එනවා. කම්පන චංචල තියෙනවා, ලෝකමත් භාවයන් එනවා යනවා තියෙනවා, නිකන් ශරීරයෙන් ගන් සම මතු පිටින් ගොඩක් ගන් සතුටක් පිනායන ගතියක් වගේ තියෙනවා. ඒ ඔක්කොම අතරේ අද අමුතුම දෙයක් වුණා, මේ සාමාන්‍යයෙන් මට අර ඔළුව කඩන් වැටෙන එක තියෙනවා, ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඒ ඒකත් තියෙන අතරේ එකපාරටම අද නිකන් හරියට නිකන් ෆයිටර් ජෙට් එකකින් යනකොට නිකන් ඇංගල් කරනකොට යනවා වගේ මට තේරෙනවා, දැන් මගේ උඩුකය ඇංගල් එකට නැමෙනවා කියලා. ඊට පස්සේ ආපහු සෙන්ටර් එකට හිමින් ගේනවා. අද මේ ප්ලේන් එක ඇංගල් කරලා ගිහිල්ලා ආයි කෙලින් කරලා යනවා වගේම එහෙම වෙනවා. මට හොඳට තේරෙනවා අර පරතෝ සංකල්පය වගේ මට පේනවා. ඊට පස්සේ අනිත් පැත්තට ආපහු නැමුණා. පස්සේ ආපහු වෙන්දට ආවා. ඊට පස්සේ දැන් මට බයක් වෙන්නේ මොකද්ද මේ අද වැඩක් කියලා. ඊට පස්සේ නිකන් ජෙට් එකක් ඉස්සරහට කඩාගෙන යනවා වගේ ඒ විදිහටත් තිබුණා. බැලුවා මේ අවකාශය දිහා බලන්න පුළුවන්ද මේකත් අත්තරේ කියලා. එතකොට නම් නිකන් සෑහෙන නිකන් කරකැවිල්ලක් වගේ කැරගෙන වගේ ගතියක් තිබ්බා. එතකොට මට චුටක් නිකන් වමනට යන්න වගේ අමාරුවක් වගේ ආවා. මේ වැඩේ නෑ වගේ කියලා ආපහු කරා. ඊපස්සේ මම හිතුවා නැගිටින්නේ තව ටිකක් බලන්න මොකද වෙන්නේ කියලා ආයිත් හිටියා. ඊපස්සේ ආව මැදට එනවා, ආයි දකුණට ඇලවෙනවා, ආපහු මැදට එනවා. එහෙම වෙනවා. දැන් ආයි මට තේරෙනවා නිකන් මාව නිකන් සංකෝචනය වෙනවා වගේ, නිකන් ඇතුළට මිරිකිලා එනවා වගේ. මට උකුළු උඩ තියෙන අත් දෙකත් නිකන් සද්ද වෙලා ඇතුළට එනවා වගේ තේරෙනවා. නිකන් කය දැනෙන්නේ නැති ගති තියෙනවා මේ පර්යන්කේදී. නිකන් අමුතුම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ. බයක් නම් දැනුන්නේ නැහැ මට. ඉතින් හිතා ගන්න බැරි වුණා මොකද්ද වුනේ කියලා. මේ ඉතින් මුළු වෙලෙම නිකන් උඩු හමින් නිකන් සතුටක් විදෙනවා වගේ තිබ්බා. මම සතුටෙන් හිටියා. එමට හිතා ගන්න බැරි වුණා මොකද්ද වුනේ කියලා. මේ නැගිටින් පස්සේ ඉඳලා තාමත් ටිකක් පොඩි කරකැවිල්ලක් වගේ තියෙනවා. ඒක ගැන තමයි ස්වාමීන් වහන්සේට දැනගන්න ඕනේ. මේ
දයි කාරණේ තේරෙනවා, කා කියපු කතාව ඇහෙනවා. ඉතින් ඒ විදිහට ශරීරයේ තියෙන දේවල් පේන්නේ භාවනා කරුවොත් විතරයි, සතිමත් වුණොත් විතරයි. ඉතින් ඒ ඇත්තටම මේ ස්වභාවේ භාව ලක්ෂණ වෙපෙන්නන්නේ ස්වභාවය ගති කියලාත් ඔකට කියනවා. ඒ ගති මගේ උඩුකය මගේ කය කියාගත්තොත් ඒ ගති නිසා බයක් ඇති වෙනවා. දැන් හුලඟට අඹ දැල්ලක් හෙල්ලෙනකොට, හුලඟට කෙහෙල් දැල්ලක් හෙල්ලෙනකොට ඒක ලාලිත්‍යයක් තියෙන, ඒක සාහිත්‍යයක් තියෙන. ඒ මොකද හුලඟත් මගේ නෙවෙයි, අඹ දැල්ලත් මගේ නෙවෙයිනේ. නැත් මගේ අත අඹ දැල්ලක් වගේ හෙල්ලෙන්න පටන් ගත්තොත් ඒම වෙන්න බෑ. ඒ මොකද ඒක මගේ නිසා. ඒ නිසා මේ මගේ ශේෂ්ත්‍රයට දාගත්ත ගමන් ස්වභාව භාව ගති ඒවා වෙන වෙන රෝග ආත වාත පිට සෙම් කියලා දාගන්න. බාහිරේ කරගන්න එක තමයි අපි බහිද්ධාව බලන එක තමයි. අජ්ජත්තං වා කායේ කායන පස්සී වීරති, බහිද්ධා වා කායේ කායන පස්සී වීරති කියලා මේකේ භාව ලක්ෂණ බලනවා. මේක සංකෝචන වෙනවා, මේ ප්‍රසාරණ වෙනවා, බර වෙනවා, හැල්ලු වෙනවා, පැද්දෙනවා, හැදෙනවා, බැලන්ස් එක නැති වෙනවා, බැලන්ස් එක හරි වෙනවා. ඉතින් ඒක මේ ස්වභාවයක්. ඔක තමයි ටාවිසම් කියලා කියන්නේ. ඒ ස්වභාවයට ඉඩ දෙන්න බෑ මමෙක් ඉන්න තාක්කල්. අඩු ගන්න දැන් මේ කතා කරන එකට තේරිලා තියෙනවා. ඒකට බයක් නෑ. හැබැයි තාම නුහුරු නුපුරුදු ගතියක්, ඕල ගතියක් තියෙනවා. ඉතින් මේක තමයි කමඨාන් සුද්ධ කරන එක. මේකටේ බුද්ධාදී උත්තමයන් වහන්සේලා කය ජීවිතේ පූජා කරපු හැටි දුෂ්කර ක්‍රියා කරනකොට, එහෙම නැත්නම් ඒ භාවනා කරනකොට අපේ පොත්වල බොහොම ප්‍රසිද්ධයි. යේසුස් වහන්සේ තවරු 16ක් ඉඳලා තියෙනවා කැලේක. මොකද්ද දන්නේ නැති කල කාල ප්‍රත්‍යද. නබිනායකතුමත් ඒ ලෙනට ගිහිල්ලා තන්නේ කරම හුදකලාවක ඉඳලා තියෙනවා. ඒ පාතිමාත කවුද කියන ධනවත් වැන්දපු කාන්තාවක් තමයි මේක කියලා දීලා තියෙන්නේ. මේක දෙයයන්ාසික පණිවිඩය කියලා. ඉතින් අපිට පණිවිඩය නම් එනවා අපේ මේ මොඩරේටර් වැඩ කරන්නේ. අපේ කන්ටැක්ට් කරන එක නා කයට දානවා. මේ ශරීරයට දානවා. මට දාගන්න. ඉතින් ඊට පස්සේ වල ලෙඩ රෝග වෙනවට විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා, දොස්තරලා ඉන්නවා, බේත් තියෙනවා, ෆාමසිකට් ඉන්ඩස්ට්‍රි එක අපිව පසාගෙන කනවා. නමුත් ඔය හැම වෙලාවෙම සිදුවෙන දේ. ඉතින් ඒ නිසා ඒක පරතෝ සංකල්පයකින් බලන්න දැන් ඔය පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට අනුග්‍රහ කරන්න ටිකක් කල්යයි. හැබැයි ඒකට දැන් බය නැහැ කියන්න පුරුදු වුණා වගේ මේක එන්නේ උග්‍ර භාවනා ප්‍රතිඵලයක් වශයෙන් නැත්තම් මේකට විපස්සනාවේ බලව විපස්සනාව කියලා කියනවා. එතකොට මේ ශරීරයේ සම්පූර්ණ මේ ස්වභාව ධර්මයත් එක්ක ද්විත ලෝහ දණ්ඩක් වගේ රත් වෙනකොට දිගහැරෙනවා, හැකිලෙනකොට නැමෙනවා, අනිත් පැත්තට නැමෙනවා, අන්න එහෙම කෙලියක් තියෙනවා වගේ. ඔය ඒ කෙලියේ යන පරිමිකමක් නැහැ. ඒකේ මගේ කියන සීමාවෙ ඇතුළේ විතරක් නෙවෙයි ඔක වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ හැරෙන්න precisely කියනවා දුක තියෙන්නේ මගේ කියන සීමාවෙ ඇතුළේ විතරයි. අනිත් ඒ වගේ නැල යවුවට පිම්බුණාට ඇකිනුනට දුකක් නැහැ. ඒ මොකද මගේ නොවන නිසා. ඒකට කියනවා අපි disclaimer කියලා. නැත්තම් මේ Tamange කියාගන්න නැති ගතිය. Disavow. ඒක මාරාන්තිකයි. ඒක නිකන් suicidal. දැන් මගේ දරුවා මගේ නෙවෙයි කියන්න වෙනවනේ. නැත්නම් මගේ ඇඟේ වෙන දේ මම නෙවෙයි කියන්න වෙනවනේ. ඒක ඉතින් සීලයක් නැතුව සත්‍යයක් නැතුව මේ ශ්‍රද්ධාවක් නැතුව කරන්න බෑ. මේ සීල ශ්‍රද්ධා සත්‍ය ප්‍රතිඵලයක් වශයෙන් මේ ලැබිලා තියෙන්නේ දැන් ඔකට සූදානම් වෙලා යන්න හැකි තාක් තුරට ඒ පේන ගති පරතෝ සංකල්පයෙන් බලලා රචනාලිය අනුපුරුදු වෙන්ටිව විශ්ව සාහිත්‍යයට යන රචන බවටපත් වෙනවා. භාවනා කරන අයට ලොකු ධෛර්යයක් වෙනවා. අපි යනවා ඊගාව කෙනාට.
ස්වාමීන් වහන්සේ මට තව පොඩි දෙයක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අවසරයි. දැන් දවස් දෙක තුනකට උඩදී ස්වාමීන් වහන්සේ මේ එතන නිකන් මම හිතන හිස් තැනක් වගේ තැනක ඉන්නකොට එකපාරට නිකන් සිතුවිල්ලක් වගේ ආවා ජීවිත ආසාව අත්තරින්න කියලා වගේ නිකන් මෙසේජ් එකක් වගේ එහෙම තේරුණා. ඉතින් එහෙම වුණාම මොකද්ද මම කරන්න ඕනේ
කියලා මට 13ක් තියාගන්න එක ළඟ. නිදි බෙහෙත් පෙති 13ක් තියාගෙන එක සැරේ ගිලින්න ඩොග්. එහෙම තමයි ඒක කාට්වලේ කරලා තියෙන්නේ. ඉතින් එච්චරයි තියෙන්නේ. අයියෝ සිම්පල් නේ. එහෙම නැත්නම් මේ දකුණු අතේ ඔවා කියන්න එපයි කිව්වා අපිට බයසන්සු ගන්න පෙකනා. නාඩියේ තියෙන්නේ අන්නේ නාඩිය ළඟින් කපන්න ඕනේ. කබල වතුරේ වාගෙන ඉන්නවා. ඒක ලේ කැටි ගන්නේ නැහනේ. අය ගිල්ලේ ගිහිල්ලා සීතල වෙලා මැරෙනවා. ලේසි ක්‍රමදී මේ ඔය මිනිස්සු මෝඩකම් කරාට. කෝච්චර පයින් නැටි මේ යන්න එපා. ඒකට මටත් සවුත්තුයි. ඒ වෙනුවෙන් අර වගේ වැඩක් කරලා නිදි බෙහෙත් පෙති 15ක් විතර තියාගන්න ළඟ. එක ගුලිය දාගන්න බක්කාලා ගිලින්නේ. උත්තරේ හොඳයි. හරි අපි යනවා ඊගාව එක්කරාට. තව තියෙනවා ප්‍රශ්න අහන්න. බොහොම පිං සිද්දේ.
ආරි අමරතුංග.
ඔව් ආරි.
මයිකෙක මියුට් වෙලා
තනම හරි හරි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මම මේ ප්‍රශ්නේ කලින් ඉදිරිපත් කළා හැබැයි ස්වාමීන් වහන්සේගේ උත්තරයට කලින් මේ මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැති වෙලා ගියා ඒක රෙකෝඩ් වෙලා නැති නිසා මම ආපහු කෙටියෙන් අහන්නම් ස්වාමීන් වහන්සේ මම දැනට දිගට මේ අර මම ඉන්නවා කියන සංඥාව බොහොම සුළුෙන් වැඩ කරනවා හැබැයි මගේ ප්‍රශ්නය මේ දැන් මට ඒක කොච්චර ශීක්‍රද කියතොත් අර ඉස්සර මම ගොඩක් වර්තමාන මොහොත බලාගෙන හිටියා මේක තුලනොත් දැන් මට මේ වර්තමාන මොහොත අල්ලගන්න බැරි තරම් මේක සිවුම් වෙලා නැත්තම් ශීක්‍ර වෙලා ඒක හරියට තේරෙන්නේ නැහැ. එතකොට ස්වාමීනාන්ද මට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා මෙතන. භාවනාව බොහොම සිවුම් විදිහට දිගටම ඇදගෙන යනවා මගේ ඉන්ටර්ෆියරන්ස් එක මොකුත්ම නැහැ. ඒතර ස්වාමීනාන්දගේ උත්තරේ මට එදා ලැබුණ නැති නිසා මම මේක ආපහු ඉදිරිපත් කරනවා මට සමා වෙන්න ස්වාමීනාන්ද.
ඒකේදී ඒ කියන්නේ දැන් සුභාධර්ම විසීම වැඩි කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා දැන් මම යගේ අදහසක් හෝ ශාරීරික වීර්යයක් හෝ මොකක්වත් ඕනේ නැහැ. මේක වෙන්න පුළුවන් දෙයක්. මේකට ජීවිත විවෘත වෙන්නේ මෙතෙක්කල් භාවනා කරපු නිසා තමයි කියලා. ඒකට ආපුවාම ඒක වේව් එකක් කියලා හිතලා ඒකේ මුල දැනගන්න, මැද දැනගන්න, අග දැනගන්න. සාමාන්‍ය කෙනෙක් දැනගන්නේ මැදදී ඕක. අල බලාපොරොත්තු වෙච්ච එකනට පටන් ගන්නකොට තීරණ පටන් ගන්න මෙන්න මේ වැනි රැල් එකට මේ යන්නේ කියලා. මැගදී මැදදි ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක විසින්ම ඉවර වෙනකම්ම. සිසේෂන් එක, ටේපරින් ඕෆ් එක ඉවර වෙනකම්ම යන කතාවත් කරන්න එපා. ඉවර වුණාට පස්සේ සටහනක් තියාගන්න. ඉවර වුණාට පස්සේ ඕනනම් ලියා ගන්න. එතකොට මේ සම්පූර්ණ වේව් එක බෙල් ෂේප් කර්ව් එක පේන්න පටන් අර ගන්නවා. එතකොට සීතිනස ගන්න ඕන නම් දකුණු අතේ නාඩිය කපා ගන්න එක හරි නේද ආරි?
ඔව් ස්වාමීනාන්ද මට තව පොඩ්ඩක් අහගන්න තියෙනවා ස්වාමීනාන්ද දැන් මම මේක
සීතිනස ගන්න
දිගටම මේක බලාගෙන ඉන්නවා ස්වාමීනාන්ද ඒක නැවතීම මුල පටන් ගන්න එක මම දැනගන්නවා මේ දිගටම යනවා මිසක් ඒක නැවතීමක් නෑ ඒක ප්‍රවාහයක් ස්වාමීනාන්ද
ඒකට ගියාට පස්සේ තියෙනවා ඒ තමයි භවය කියන්නේ ඒක තමයි පැවැත්ම කියන්නේ ඒක සදාචල යන්ත්‍රයක් ඒක දෙවියන් වහන්සේගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්ද නැත්නම් ඒක න්‍යාය ධර්මද කම්ම නියාම බීජ නියාම උතු නියාම ධම්ම නියාමද නැත්නම් චිත්ත නියාමද කියලා බලාගන්න මම නිකන් හුදු නිරීක්ෂකෙක් විතරයි මේ මගේ දෙයක් බලනවා නෙවෙයි න්‍යාම ධර්මයක් බලනවා ඒ න්‍යාමයට ආත්මයක් දීපේක තමයි දේවවාදී ආගම් වල කරලා තියෙන්නේ ඒ න්‍යාමයේ ඒක හැමදාම එකම විදිහට වැඩ කරන නිසා මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. එතකොට ඉන්ටෙලිජන්ට් ඩිසයින් කරපේකන කවුද ඩිසයින් කිරුවේ කියලා මූල හේතුවක් පෙන්වනවා. සතුවච්ඡන්නාංශයේ පෙන්වන මේ ප්‍රවාහයට හේතුව අවිද්‍යාව කියලා.
එහෙමයි
සර්. අවිද්‍යාව තියෙන තාක්කල් මේ ප්‍රවාහය දුකක් කරගෙන අනිත්‍යයක් කරන දුකක් කරන මගේ කරගන්න. මම ආත්ම කරගන්න. නිවන් දකින්න කොට අනිත්‍යයක් තියෙනවා. එහෙමම දුකක් තියෙනවා. ඒක මගේ නෙවෙයි. ඒක ඩිස්ක්ලේම් කරනවා. ඩිස්ක්ලේම් කරන්නේ අවිද්‍යාව ඩිස්ක්ලේම් කරන්නේ අවිද්‍යාව තියෙනවා ඒ අවිද්‍යාව පිළිබඳ මම දන්නවා අන්නේ අවිද්‍යාව පිළිබඳ දැනීම තමයි ප්‍රසිද්ධම දැනීම ඒකට ආඩම්බර වෙන්න දෙයක් නැහැ ඒ නිසා අවිද්‍යාව පිළිබඳ සම්පූර්ණ දැනගත් කිසිම කෙනෙක් පාටියක් දාලා නැහැ කියලා කියනවා නිකන් දැන ගැනීම සඳහා පාටි දාන්න බෑ මොකද නැතිලා තියෙන්නේ මේ ඇතයි කියලා හිතා හිටපු අවිද්‍යාවක් ඒ දැනුමට තමයි විද්‍යාව කියන්නේ ඒ නිසා මේ ඒකට තමයි එමීට එමීට තෙපරපබා යන්නේ. උමර පපා, උමරි පපා, කොමල පපා.
එතකොට ස්වාමීන් වහන්සේ පච්චුප්පන්නේ යේ ධම්මං තස්ස විපස්සති කියන්නේ මෙතනද?
ඔව් ඒක මේ පච්චුප්පන්නේ විපස්සනවා කියන එක අතීතනාගතේ නැතුව කවදාකවත් ජස්ටිෆයි කරන්නත් බෑ. ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකට අහුවෙන්නේ නැහැ. ඒ නිසා තත්ත්ව විපස්සති කරනට අතීතයට යනවාමයි. යන්නේකෙන් තමයි වර්තමානයේ තියෙන ෆ්‍රික්ෂන් ලස් එක තේරෙන්නේ. අතීතයට යන එක ඉබේ සිද්ධ වෙන එක. ඒකත් එක ගැටෙන්න එපා. ඒකෙන් තමයි මේක හයිලයිට් වෙන්නේ. මේක සාපේක්ෂව තේරුම් ගන්න. ඉතින් කහදාරිය එන්න ඕනේ වර්තමානයේ බැලීම සමානයි අතීතයට යෑම අනාගතයට යෑම තුනම එකයි. ඔය එකක්වත් ප්‍රෙෆරන්ස් නැති මට්ටමට එනකොට ඉතින් එක්ක හොඳටම පිස්සු. එහෙනම් නැත්නම් ආරි නිවන් දැක්කයි කියලා කියනවා.
වෙලාව නම් පැයක් ඉවරයි තව අක්ෂගෙන ඉන්නවා ජයන්ති
හරි ඒකෙන් අතර කරනවා ජයන්තිට කියන්නේ විනාඩි 3ක් දෙනවයි කියන
ජයන්ති මේක මමයි කියන්නේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මගේ පරයන්කයයි සක්මනයි නිදහස සිද්ධ වෙනවා කියන්න තරම් විශේෂ අත්දැකීමක් නෑ මට ලියන්න තරම් දෙයක්ුත් නෑ එකම දෙයක් කියන්න තියෙනවා පරයන්කේදී නිදා වාඩි වෙච්ච වෙලාවෙම කෙලින්ම මම නිදහස් වෙලා ඉන්නවා කිසිම දෙයකට ඇලිලා ගැලලා නෑ එහෙම ඉන්නකොට හුඟක් යට ගැඹුරක තියෙන පොඩි දේවල් කම්පණය වෙනවා කියලා වගේ දැනෙනවා ඒ දැනීමත් එක්කම මමත් මගේ සිතත් පොඩක් චලනය වෙනවා කියලා දැනෙනවා. ඕ ඊට පස්සේ එහෙම එහෙම ඉන්නකොට පොඩි සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ලත් මට වෙනසක් වෙන්නේ නැහැ පොඩි චංචලයි. නමුත් අතන එහෙම ඉන්නවා. ඔය අතරේ ටික සිතුවිල්ල ඒවා තේරුමක් ඇති සිතුවිලි නෙවෙයි. ඒක මොකද්ද කියලාවත් මං අඳුරගන්නේ නැහැ. ඒ සිතුවිල්ල පොඩක් දිගට ගියොත් යාමත් එක්කම මං ගැස්සීමකට වෙනවා. ඒ ගැස්සීමත් එක්කම අතපය ගැස්සිලා මම නිකන් ලොකු පල්ලහකට වගේ ගැස්සිලා වැටෙනවා. වැටුනාම කරන්නේ මං ආය අත් කකුල් ආය එකතු කරගෙන ආය පරණ විදිහටම පරයන්කේ ඉන්නවා. එහෙම ඉන්නකොට සමහර වෙලාවකට එක බා දීප් යට තැනකින් දිග හුස්මක් ලස්සන්ට ඇදීගෙන එනවා මට බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මම අලුතෙන් නෙවෙයි එහෙම අත්දකින්නේ වෙන කිසිම විශේෂ දෙයක් කියන්න නෑ ස්වාමීන් වහන්ස. උපදේශ පතනවා ස්වාමීන් වහන්සේගේ ඉදිරියට යන්න.
මේ පේන්නේ හිත කියලා හිතාගන්න. ඉස්සල අපි අරමුණ බලන ඉන්නවා. අරමුණ බලන ඉන්නවා, අරමුණ විපරිණාමයේ දකින්නකොට ඒක දකින්න හිත විපරිණාම වෙන බව එයාට තේරෙන්නේ නැහැ. අරමුණේ විපරිණාමය කියන්නේ හිතේ විපරිණාමය. අන්තිමට ඥාතංච ඥානංච උභෝප විපස්සති කියලා මේ විපරිණාමයේ අරමුණේ විපරිණාමයේ දකින්න හිත විපරිණාමයටපත් වෙන්න ඕනේ. හිත නිත්‍ය සංඥා තියෙනකොට විපරිණාමේ පේන්නේ නැහැ. විපරිණාමේ පේන්නේ අහම්බයක් වගේ. ඒකට අපි රියක් කරනවා. රියක් කරන තු ඔය විපරිණාම වෙන්නේ හිතම තමයි. ඒක නිසා බාහිර ලෝකේ තියෙන හිත. හිතෙන් හැදිලා තියෙන්නේ. ඉතින් බාහිර ලෝකේ නිත්‍යයි සුඛයි සුබයි කියලා ගත්තාම අනිවාර්යයෙන් මේ හිත ඔලොමොල හිතක්, තලදඬු හිතක්. ඉතින් අපිට පේනවනේ මේ අල්ලපු ගෙදර මංස මැරලා යනවා, කොරෝනා එනවා, කාලගුණ විපර්යාස වෙනවා. ඉතින් ඔය අනිත්‍ය වාර ගන්න නැතුව අපි ඒවා නිත්‍ය කරන්න හදපුවාම හිතේ අර ඔලොමොල ගති වැඩි වෙනවා. භාවනාව අපි පුංචි ප්‍රදේශයක් ගන්න ආස්වාද ප්‍රසවාසී වම දකුණ උණුසුම සිසිලස ඒක සීග්‍රයෙන් වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්න දකින්න හිත ගොඩක් මෙල්ට් වෙන්න ඕනේ. මැලියනස් මැලිබල මැලිවලන් මැලියබල් වෙන්න ඕනේ. ඒකට පුදුම බයයි. ඉතින් එතකොට ඒක හරියනකොට කියන්නේ ওই පේන්නේ හිත තමයි. විපරිණාමය කියන්නේ වෙන්නේ හිත තමයි. ඇතිව නැති වෙන්නේ හිත තමයි. නැතිව ඇති වෙන්නේ හිත තමයි කිය අරමුණක් නෙවෙයි. අරමුණ කියලා ගන්න හිත. එතකොට මේ පිළිමිබුව විතරක් නෙමෙයි කණ්ණාඩියත් පේනවා. අපිට වෙලා ගිය නිසා අපි මෙතනින් නතර කරනවා. තෙරුවන් සරණයි.